Honorable Maithripala Sirisena.
Mulasane Garu Mantitumani Visheshema Varmargaha Divara Shestre Sambandin Sakatchakarana Labanavasare Ayavaya Pilibandava Sakatchaveji Mulinma Mama Sandahan Karannata One Emithumiya Jeevathwana Ratnapura Distrikke Kalunganga Jalashaya Pilibandava 1958 Tamai Sakhyata Adhyayanayak Karala Thibenne Etana Visheshayenma Jalashayak Maha Jalashayak Hadima Pilibandava Es Hadimen Ratnapura Distrikke Sampurnayenma Athivana Gangwathura Evagem Parisara Vinashayemin Siduvena Galayam Eva Sampurnayenma Nawathinawa Ada Api Dannawa E Tatve Numeti Nisa 58 sitama sakyata adhyayana karala varimara departmentu thibena kadadasi thula e thibena tatve therum aragena mama janadhipathivaru darana kale man engineeru warungen varimarga CCB saha wenath aayathana wala pradhana kamituwa putpat kala me ratnapurayen galana jalen ratnapuraya saha kægalla anipatten galla maatrata yanakam ඒ ගංවතුර ගලාගෙන ගිය සිදුවෙන වාර්ෂිකව සිදුවෙන විශාල විනාශය වළක්වා ගැනීම පිණිස එයිදී සෑම වර්ෂයකම මරණ කීපයක් සිද්ධ වෙනවා ඒ වගේම දේවල් නිවාස ගණනාවක් විනාශ වෙනවා භෞතික සම්පත් දේපල විශාල වශයෙන් විනාශ වෙනවා ඒක නිසා ඔබතුමිය මේ අමාත්‍ය ධූර ධර්ම කාලයේ මේ සම්බන්ධයෙන් ඒ පරණ ලිපිගොනු ටික හොයාගෙන අරගෙන ප්‍රධාන වශයෙන්ම රත්නපුරයෙන් ගංවතුර ගැලීමේ තත්ත්වය වළක්වා ගැනීම සඳහා මේ කළුගඟ ජලාශ ව්‍යාපෘතිය 958 ශක්තිත අධ්‍යනයක් කළ හැකිතරම් ඉක්මනින් විදේශ ආධාර ලබාගෙන මොකද ඒක විදේශ ආධාර යටතේ නැතුව මේ කාලය තුල තියෙන අර්බුදයක් එක්ක කරන්න පුළුවන්කමක් නැහැ කිරීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක් අනිත් පැත්තෙන් ගත්තාම මම සඳහන් කරන්නට ඕන මහවැලි ව්‍යාපාරයේ මාදුරුවය දකුණු යුර පිළිබඳව මාදුරුවය දකුණු යුරේ තිබෙන්නේ පොත්මලේ රන්ටැමේ වික්ටෝරියා ඒ වගේ මුර්ගහ කන්ද වගේ විශාල ජලාශ ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ඒ ශක්ත අධ්‍යයනය තුළ 950 ගණන් වල ඉඳන් එන මහවැලි මහසැලැස්මේ තිබෙන විශාල ජල ව්‍යාපෘතියක් නමුත් මම ඊටාම කනගාටු වෙනවා 2020-21 වගේ වර්ෂවලදී ඒ මහවැලි දකුණු යුරේ ඉඩම් අක්කර 100 ගණන් එක එක්කෙනාට පුජ්ජලිකව බෙදලා දුන්නා මේ ඉඩම් පොළොන්නරුව දිස්ත්‍රික්කය මඩකලපුව දිස්ත්‍රික්කය ඒ වගේම අම්පාර දිස්ත්‍රික්කය කියන දිස්ත්‍රික්ක තුනටම අයිති මේ දිස්ත්‍රික්ක තුනෙන් වැඩි වාසියක් එන්නේ අම්පාරට සහ මඩකලපුවට නමුත් මම මහවැලි ඇමති කාලෙත් මේක කරන්න හදනකොට යුද්ධ කාලේ ඒක නිසා යුද්ධ කාලේ මේක කරන්න මට දුන්නේ නැහැ විශේෂයෙන්ම එල්ටීටී ඊට හරස් වුණා මේක මඩකලපු ජනතාවගේ විතරක් අයිතියක් ඒක නිසා මේකට අට තියන්න එපායි කියලා ඒක නිසා දකුණ යුර කියන්නේ විශේෂයෙන්ම මාදුරුවේ ව්‍යාපාරයේ ප්‍රධාන වශයෙන්ම මාදුරුවේ දැනට තියෙන ජලාශය හා සමානව ඉදිවෙන විශාල සංවර්ධන ව්‍යාපාරයක් නමුත් මේ ඉතාම සුළු පිරිසකට අක්කර දහස් ගණන් කඩලා බෙදලා වෙන් කරලා දීලා ඒ ඉඩම් විතරක් වෙන් කරලා අද ඒගොල්ල ඒවා වෙන් කරගෙන තිබෙනවා කිසිදු සංවර්ධනයක් නැහැ කිසිම දෙයක් ඒවැය කෙරෙලා නැහැ කිසිම කෙනෙක් දැන් ඒ පළාතේ යන්නෙත් නැහැ මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි අනිත් පැත්තෙන් ගත්තාම මම ජීවත් වෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පරාක්‍රම සමුද්‍රය ගිරිතලේ මින්නේරිය ඒ වගේම කවුඩුල්ල අනිත් පැත්තෙන් අල්ලපු වැටේ තිබෙන කන්තලේ මහ ජලාශය මේ ජලාශ වගේම ලංකාවේ වාරිමාර්ග ශ්‍රේෂ්ඨයට අයත් සියලුම මහ ජලාශවල අපේ අමාත්‍යංශයේ නිලධාරිතුමා ඇතුළු නිලධාරීන් රාශියක් ඉන්නවා මෙහි මම සඳහන් කරන්නට ඕනේ මේ ජලාශවල දැනට ඇති වෙන විශේෂයෙන්ම නොයෙකුත් පැලෑටි වර්ග නොයෙකුත් ඒ ජලාශයට හානි කරන දේවල් විශාල වශයෙන් වර්ධනය වෙනවා ඒ වර්ධනය වළක්වීමේ ඉතාමත්ම අවශ්‍යයි එහෙම නැත්නම් පාසි සහිතව ප්‍රධාන වශයෙන්ම මගේ පොළොන්නරුව දිස්ත්‍රික්කෙත් සම්පූර්ණ ජලාශ අද ඉතාම නරක තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් මේ ජලාශවල මොර්ගහ කන්ද ජලාශය හැදෙන්න කලින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මහ ජලාශ සහ අනිත් පැත්තෙන් කන්තලේ මහ ජලාශයේ ජූලි අගෝස්තු මාසෙ වෙනකොට වැව මැද්දේ වාහන ගියා, බයිසිකල් ගියා, ඒ තත්ත්වයට පත් වෙලා තිබුණේ. නමුත් මොර්ගහ කන්ද ජලාශයෙන් පස්සේ දැන් වාර්ෂිකව කිසිම ජලයේ අඩුවක් නොමැතිව ඒ ජලාශවල ජලයේ පිරීලා තිබෙනවා. පොළොන්නරුව සහ ඒ දිස්ත්‍රික්කවල ජනතාවට විශාල සේවයක් සිද්ධ වෙනවා. අනිත් පැත්තේ මේ යටතේ තිබෙන වයඹෑල ජලාශය ඇත්තරම ඇලවල් කිව්වට ඒවා ගංගාවල් වගේ. අනිත් පැත්තෙන් රජරට පළාතට ගලාගෙන යන අනික් ඇල ඇලහැර ඉහළ ඇලහැර ව්‍යාපාරය, මේ ව්‍යාපාර ප්‍රධාන වශයෙන්ම 2020-21 කාලයේ වැඩ සම්පූර්ණයෙන්ම නැවතිලා තිබුණේ. නමුත් ADB ආසියානු සංවර්ධන බැංකුවේ සල්ලි මේ සඳහා මම ඉන්න කාලෙත් ලැබිලා වැඩ පටන් අරගෙන කිලෝමීටර් 15-20 වගේ ගිහින් තියෙන කාලය තුළ තමයි ආණ්ඩු වෙනස් වුණේ. ඒ නිසා
කරුණු
මුල් කරගෙන මේවා ප්‍රධාන වශයෙන්ම සංවර්ධනය කාර්යක්ෂම කිරීම, කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරය වගේ මේ ජලාශවල මේ කටයුතු මම කියපු රත්නපුරත්, ඒ වගේම අනිත් පැත්තෙන් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ වයඹට වතුර යන සහ රජරට මැදම අනුරාධපුර ප්‍රදේශයේට මහකනදාර දක්වා යන ජලාශ කාර්යක්ෂම කරන වැඩපිළිවෙලක් ඉතාම ඉක්මනින් ආරම්භ කරන්න, විශේෂයෙන්ම විදේශාධාර වයඹට සහ රජරටට තිබෙනවා, දැනට සල්ලි තිබෙනවා. මම කියපු මාදුරය දකුණ යුරට තමයි ඉතාම අත්‍යවශ්‍ය වන්නේ පිටරටින් සල්ලි අරගෙන. ඒ වගේම රත්නපුර කළුවඟ ජලාශයෙන් මේ සිදුවන රටට විශාල බරපතල හානිය වළක්වා ගැනීම සඳහා කටයුතු කරන්නයි කියලා ඉල්ලා සිටිමින්, කාලයේ නොමැති නිසා අමාත්‍යංශයේ සියලු දෙනාට මම ආශිර්වාද කරමි, සුභපතිමි, මේ කටයුතු සාර්ථක කරන්න. මගේ කතාව අවසන් කරනවා. ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් වීරසුමන වීරසිංහ.
කරු මුලාසනාරුවට මම අන්තුමනේ, අද මේ අයවැයේ 2024 සඳහා තියෙන අයවැයේ තමත් වැදගත් විෂයක් කතා කරන වෙලාව ගරු ඇමතුමියත් අලුත් විෂයක් බාරගෙන ඉන්න වෙලාවේදී, මොකද මේ වාරිමාර්ග විෂය මෙතෙක් කාලයක් තිබුණට වඩා ඉතාමත් සංකීර්ණ පරිසරයකට ඉළඹෙන විෂයක් බවට පත් වෙනවා. විශේෂයෙන් මේ මහා දැවන්ත කාලගුණ දේශගුණ විපර්යාසයන් සිද්ධ වෙන වෙලාවේ එල්නිනෝ තත්ත්වය කියන්නේ අධික වර්ෂාවත් අධික නියඟයත්. ඒක නිසා ඉදිරි අවුරුදු දෙකහමාරක් තුනක කාලයක් මේ එල්නිනෝ තත්ත්වය ක්‍රියාත්මක වෙනකොට වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අමාත්‍යාංශයට බලපතර මැදිහත් වීමක් වෙන්න තියෙනවා. ඒක නිසා විද්‍යාත්මකව මේ සම්බන්ධව මැදිහත් වෙන්න කියන කාරණාව අමාත්‍යමියටත් රාජ්‍ය අමාත්‍යමාටත් නිලධාරීන්ටත් ඉතාමත් ඕනෑකමෙන් පළමුව කියනවා. ඒ වගේම මේ තත්ත්වයන් තුළ අපිට මං හිතන්නේ අපේ රටේ ඉතිහාසයේ ඉතාමත් හොඳ වාරි සංස්කෘතියක් තිබුණා, වාරි තාක්ෂණයක් තිබුණා. හැබැයි අවාසනාවකට මෑත කාලයේ මිනිසාගේ ක්‍රියාකාරකම් සහ අපේ ක්‍රියාකාරකම් සියල්ල නිසාවෙන් මේ වාරි තාක්ෂණය වාරි සංස්කෘතිය අද විනාශ වෙමින් තියෙනවා. ඒක නිසා අද තියෙන තාක්ෂණය එදා තාක්ෂණයට අභියෝග කරමින් අසාර්ථක තාක්ෂණයක් බවට පත් වෙමින් තියෙනවා. වගේම අපේ තිබිච්ච ඉතාමත් වැදගත් වාරි සංස්කෘතිය අද අපිට අහිමි වෙමින් තියෙනවා. ඒක නිසා වාරි මාර්ග අමාත්‍යාංශ අනික් සියලු කටයුතු වලට වඩා ප්‍රමුඛතාවයක් මේකට ලබා දෙන්න. අනිත් පැයෙන් බැලුවම අපේ මිනිසා ක්‍රියාකාරකම් තුළ විශේෂයෙන්ම කඳුකරය එලිපෙහෙලි කිරීම තුළ සෝදාපාලුව, ඒ වගේම ගංවතුර, නායාම්, ඒ වගේම ජලමූලාශ්‍රය හිඳියාම් අතර සිදුවීම් වැඩි ආර්ථිකයත් එක්ක මේ සියල්ලත් මේ වාරි තාක්ෂණය වාරි කර්මාන්ත පිළිබඳ අද බලපෑම් කරන කාරණා බවට පත් වෙලා තියෙනවා. දා රජ්ජුරුව කිව්වේ අහසින් වැටෙන එක දියමි දක්වත් මිනිසාගේ ප්‍රයෝජනට නොගෙන මුදල් දඬුවම් දෙන්න එපා කියලා. හැබැයි අද වැස්ස මිනිසාට වෙන හානිය වැඩි කරන තත්ත්වයක් නිර්මාණය වෙමින් තියෙනවා. අනිත් පැයෙන් බැලුවම අපේ රටේ මධ්‍යම කඳුකරේ ඉඳලා මුදල් ගලාගෙන යන ගංගාවල් 103, ඒ 103න් වතුර ටිකක් හරියට පරිභෝජනය කරන ප්‍රයෝජනයට ගන්න ගංගාවල් කීයෙන් කීයද තියෙන්නේ? අතිමහත් ගංගාවන් ප්‍රමාණයක් ඒ වතුර ටික නිෂ්කාරණය මුදල් ගලාගෙන යනවා. ඒක නිසා වාරි කළමනාකරණය අද අසාර්ථක වෙලා තියෙනවා. අනිත් පැයෙන් බැලුවම අපේ වාරි ශ්‍රේෂ්ඨ සම්බන්ධ ගත්තම ඉතාම ප්‍රවීණ විද්වතෙක් විමල සුරේන්ද්‍ර මැතිතුමා, එතුමා මෑත කාලේ ඉන්න ප්‍රවීණ ප්‍රාමාණික බුද්ධිමතෙක්, ඒ වගේම දේශපාලන ශ්‍රේෂ්ඨයේ අපේ එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ඉඳලා 1931 ඉඳලා මේ වාරි තාක්ෂණය ගැන වාරි කර්මාන්ත ගැන කතා කරපෙන්නේ තමයි මගේ පක්ෂයේ නායකයා, ආරම්භක නායකයා දොස්තර සුගීශ්වර වික්‍රමසිංහයන්. ඔහු එදා මේ වාරි කර්මාන්ත ගැන කතා කරා. මට කලින් කතා කරපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දන්නවා එතුමා වරක ස්තුතිත් කරා විශේෂයෙන් මොරගහකන්ත ව්‍යාපතිය එතුමාගේ කාලයේ අවසන් කරන්න ලැබිච්ච ඒ මොරගහකන්ත ව්‍යාපතිය එදා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සංකල්පයක් විතර ඉදිරිපත් කරේ දොස්තර සුගීශ්‍ර වික්‍රමසිංහන් මහවැලි යෝජනා ක්‍රමය ගැන එදා ඒ දේශපාලඥයන් එදා කියපු කාරණා කාලාන රූපව කාලයක් ගිහිල්ලා තමයි යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබුණේ. හැබැයි අවාසනාවට දොස්තර සුගීශ්‍ර වික්‍රමසිංහ ඉදිරිපත් කරපු නිල්වලා යෝජනා ක්‍රමය අද වෙනතුරු අපිට යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒක නිසා මේ නිල්වලා යෝජනා ක්‍රමය නිසා වෙන අපිට විශාල බරපතල ප්‍රශ්න රාශියක් ගොංගල කන්දේ ඉඳලා මාතර දොඩමුණ දක්වා කිලෝමීටර් 72ක් ගලාගෙන නිල්වලා ගඟ අද අපිට සාපයක් බවට පත් වෙමින් තියෙනවා. කෘෂිකර්ම ශ්‍රේෂ්ඨ ජන ජීවිතයේ හැම පැත්තරම බරපතල පීඩාවන් දෙන තැනක් බවට නිල්වලා ගඟ පත් වෙලා තියෙනවා. ඒක නිසා ගරු මුලාසනාධික මන්ත්‍රණයේ ගරු ඇමැතිතුමියගේ අවධානය යොමු කරන්නේ නිල්වලා යෝජනා ක්‍රමය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න ඉදිරි කාලයේ කටයුතු කරන්න කියන කාරණාව. ඒ වගේම අද දවසේ තියෙන ප්‍රශ්න ගණනාවක් එදා ඒ නිල්වලා යෝජනා ක්‍රමයේ නිල්වලා ගඟේ වතුර ටික පාලනය කරන්න ඉදිරිපත් කරපු යෝජනාව උලන්දාව බිංහමාර යෝජනා ක්‍රමය ඒක තුළ අතිරික්ත ජලය හම්බන්තොටට ගෙනියන්න ජලය පානීය ජලය වැළපත් කරන්න විදුලි බලය නිෂ්පාදනය කරන්න ගම් වතුර පාලනය කරන්න මේ හැම දෙයක්ම යෝජනා වුණා. නමුත් එදා ඒ දේ ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. අද දවසේ එනකොට ඒක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් බවට පත් වෙනවා. ඒ ප්‍රදේශය අති ජනාකීර්ණ ප්‍රදේශ බවට පත් වෙච්ච නිසා වෙන. ඒක නිසා අද වෙනකොට තියෙන ප්‍රශ්න කිහිපයක් ගරු අමාත්‍යංශයේ ඇමැතිතුමිය මෙතන නැතු වුණා වුණත් සභා ගර්භය තුළ රාජ්‍ය ඇමැතිතුමා ඉන්නවා නිලධාරීන් ඉන්නවා. විශේෂයෙන්ම මාතර මහා බරපතල ප්‍රශ්නයක් මේ පහුගිය ගෙවිච්ච මාස කිහිපය මාතර මිනිස්සු මහා දවන්ත පීඩාවට පත් වුණා මේ කාලගුණ තත්ත්වයන් නිසා වෙන. ඒ නිල්වලා ගඟේ තියෙන ලවණ බාධකේ සම්බන්ධ කාරණා අපි අවස්ථා ගන්න ඉදිරිපත් කරා. අද මේ ප්‍රශ්නේ තවමත් අවසානයක් බවට පත් වෙලා නැහැ. වාරි මාර්ග අමාත්‍යංශයේ දෙපාර්තමේන්තුවේ ඇතම් තකතිරු තීන්දුවගත් නිලධාරීන් නිසා වෙන පුළුවන්කම ලැබුණා ජල සම්පාදන අමාත්‍යංශයේ ව්‍යාපෘති අසාර්ථක ව්‍යාපෘතියක් විතර ක්‍රියාත්මක කරන්න. අද ඒක නිවැරදි වෙන්න ඕන. ඒ ලවණ බාධකයේ අතිරේක තවත් ගේට්ටු දෙකක් හදන්න. ඒ ගේට්ටු දෙක ගඟේ පතුලේ ඉඳලා හදන ගේට්ටු දෙකට පත් වෙන්න. හදව ගේට්ටු පහ තුල තියෙන ගඟේ මතු පතුලේ ඉඳලා අඩි 10ක තියෙන සීමාව යම් ප්‍රමාණයක ඉවත් කරලා ගඟට බාධාවකින් තොරව වතුර ගලාගෙන යන්නත් ඒ කරදිය බාධක ක්‍රියාත්මක කරන්නත් ඒ විද්‍යාත්මක ප්‍රවේශයට ඇතුළත් වෙන්න ඕන. ඒ වගේම ලවණ බාධකයේ හත්තාවෙන් තියෙන අර ස්වාභාවිකව වැලිකොට්ට දාලා ගඟ පාලනය කරපු ඒ ගඟතර පාලනය කරපු ක්‍රමේද මහාම වෙනස් කරලා ඒ වැලිකොට්ට ටික අයින් කරන ක්‍රමේද වේගවත් කරන්න නැත්නම් මේ මිනිස්සුන් පීඩාවට පත් වෙන එක වළක්වන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ මැදිහත් වෙන්න කියන කාරණාව. අනිත් පැත්තෙන් බැලුවම වාරි මාර්ග අමාත්‍යංශයේ අවධානයට යොමු කරන ප්‍රධාන කාරණාවක් මාතර දිස්ත්‍රික්කයේ අපි මේ යම් ප්‍රමාණයක් වහිනකොට මාර්ග ගණනාවක් ගංවතුරෙන් පීඩාවට පත් වෙලා යට වෙනවා. ගම් ගමන් කාණ බැරි ආකාරයට වාරි මාර්ග දෙපාර්තමේන්තුවේ ස්පීල් ගණනාවක් තියෙනවා. විශේෂයෙන් පානදුගම බලකාවල ඒ වගේම හොන්දුගොඩ මේවා සියල්ලක්ම දීර්ඝ කාලයක් වතුරෙන් අරලා තියෙන නිසාවෙන් ජන ජීවිතේ සම්පූර්ණම කර්මන්න බවට පත් වෙලා ඒ වගේම එදා සතබොමට අඟලක් වහින විදියට වතුර යෝධගල නිර්මාණය කරන එදා වාරි විද්‍යාඥයන් සමත් වුණා. හැබැයි අවාසනාවට අපේ කාලේ වාරි ඇතම් නිලධාරීන් සහ ඒ අයගේ මැදිහත් වීම තුළ මාතර තවත් කෙනෙක් තියෙනවා. මාතර ඕලන්දල පරංගියල එමනන්නා නූපැල කියන ඇල ස්වාභාවිකව කිරල කැලේ තියෙන අතිරේක ජලය ටික ගඟට ගලාගෙන යන මුහුදට ගලාගෙන යන ඒ ඇල මාර්ගය එදා වාරි මාර්ග දෙපාර්තමේන්තුව ඇතම් මැදිහත් වීම සහ ඉංජිනේරුවන්ගේ මැදිහත් වීම සහ ඒ තාක්ෂණ නිලධාරීන්ගේ වැරදි මග පෙන්වීම නිසා අද වතුර වහින් නැති හෙණියක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ අමාත්‍ය අද දවසේ ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා ඒ පරංගියල ඕලන්දල එහෙම නැත්නම් නූපැල කියන ඇල වහාම ඒ වතුර ගලාගෙන යන දෙන බාධාවන් ඉවත් කරන්න ගරු මූලාශ්‍රාණවඩ ගරු මන්ත්‍රීමනි මේක නිසා බරපතල ප්‍රශ්න ගණනාවක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකපත් කියන බැලුව මර කියපක් ජන ජීවිත සම්පූර්ණයම අඩාල බවට පත් වෙලා තියෙනවා. පවුල් දහස් ගාණක් පමණක් ගෙවල්වල මාස ගාණක මිනිසුන් යන විදියක් නැහැ. කවදාවත් නැති ආකාරයට ගම් වතුර වැහි වතුර කලමනාකරණය කරන ඉඩකඩ නැති බිත් වෙන නිසා අනිත් පැයෙන් බැලුව වීකොවිතන කුඹුරක් කළ 10-15000 කන්න නමයක් පුරන් වෙන්න විනාශ වෙන්න කටයුතු වුණා. අනිත් පැයෙන් බැලුවම කොරුටු ගොවිතැන විශේෂයෙන් මාතර මාලිම්බඩ සුල්තානාගොඩ ප්‍රදේශවල දහස් ගාණක් මිනිස්සු ජීවත් වෙන්නේ යැපෙන්නේ කොරුටු ගොවිතැන වල මාස ගාණක් වතුර බහැල යන්නේ නැති නිසාවෙන් ඒ කොරුටු ගොවිතැන සම්පූර්ණ විනාශ වෙලා මාවි වගාව මාතර දිස්ත්‍රික්කයේ අත්තුඩාය ප්‍රදේශයේ තියෙන්නේ අද මාවි වගාව
ඕඩර් ප්ලීස් ඕඩර් ප්ලීස් ඔනරබල් මහින්ද දිසානායක ටේක් ද ෂෝ.
බොහොම ස්තුතිකර මන්ත්‍රමනි ග්‍රාම දිසා නායක මැතිතුමාගේ පුතා මුලාසන ඉන්න වෙලාවේ වාරි මාර්ගයේ ලැබිසගෙන කතා කරන්න ලැබීමත් වාසනාවක්. ඒකනිසා එදා ඒ මාත්‍ර දිස්ත්‍රික්කේ තියෙන ප්‍රශ්න ප්‍රමාණයක් මං කිව්වේ එදා විශේෂයෙන්ම පහුගිය කාලේ ඒ වෙච්ච වැරදි නිවැරදි කරන්න අද මැදිහත් වෙන්න කියන කාරණාව අද මේ ගංවතුර තත්ත්වයන් නිසා වෙන එක පැත්තෙන් අර කියපු වගේ කොරටු ගොවියන් ඒ වගේම මාවිය ගොවියන් ගොවියන් ඒ වගේම විශේෂයෙන්ම හරක් ටිකටවත් කන්න තනකොළ ටිකක් අද ඉතුරු වෙලා නැහැ ඒ තුනබිම් ටික මම එදා මහින්ද අමර මැතිතුමාගෙන් දිගින් දිගටම කිව්වා ඒ තුනබිම් ප්‍රමාණය විනාශ වෙපු නිසා කිවි ගොවිවල ගණනාවක් අද විනාශයට පත් වෙලා ඒක නිසා ඒ සම්බන්ධව මැදිහත් වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් විශේෂයෙන්ම ගරු මූලාසන ගරු මන්ත්‍රමනි මාතර නිල්වලා යෝජනා ක්‍රමයේ සම්බන්ධව යෝජනා ගණනාවක් තියෙනවා ඒ නිල්වලා යෝජනා ක්‍රමය පහුගිය කාලේ නිල්වලා ගින් යෝජනා ක්‍රමයේ බාට පත් වෙනවා වාරි මාර්ග රාජ්‍ය අමාත්‍යතුමා දන්නවා ඒක මිලියන් 4000කට වෙච්ච දෙයක් නෑ මිලියන් 4000කට හදපු අලකුට් නෑ හදපු බැම්මකුට් නෑ හදපු යෝජනා ක්‍රමයකුට් නෑ මිලියන් 4000ට වෙච්ච දෙයකුට් නෑ ඒක නිසා මේ අමාත්‍යංශ වැඩි ශීර්ෂයේ තියෙන වෙලාවේ ඕනෑකමින් කියනවා ඒ නිල්වලාගින් යෝජනා ක්‍රම සඳහා වෙන් වෙච්ච මුදලෙ මිලියන් 4000ට වෙච්ච දේ මොකද්ද ඒකට මැදිහත් වෙච්ච නිලධාරි කවුද ඒ සල්ලි ටික හොරා කාපියව කවුද මොකද්ද කියන කාරණාව හොයලා වහවහාම ඒ නිල්වලාගින් යෝජනා ක්‍රමය වහාම ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න එහෙම නැතුනොත් මේ ගංවතුර සාපේන අපිට ගැලවෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ ඒක නිසා මේ වෙනුවෙන් මැදිහත් වෙන කියන කාරණාව සිහිපත් කරමින් විශේෂයෙන්ම මේ පහුගිය කාලේ ඔබතුමා දන්නවා පංශ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුණා ඒ පංශ ව්‍යාපෘති අසාර්ථක වුණා ඒකේ අධ්‍යයන කීපයක් තියෙනවා පළවෙනි අධ්‍යයන දෙවෙනි අධ්‍යයන අවසන් කරේ
නැහැ මන්ත්‍රී මිනිත්තු කාලයක් තියෙනවා
පළවෙනි අධ්‍යයන දෙවෙනි අධ්‍යයන අවසන් කරේ නැහැ ගරු මූලාසන ගරු මන්ත්‍රීමනි ඒකේ තුන්වෙනි අධ්‍යයන කොහෙත්ම ක්‍රියාත්මක වුණේ නැහැ අද ඒක සල්ලි කන බහිර වේග බවට පත් වෙලා තියෙනවා ඒ අසාර්ථක ව්‍යාපෘතිය නිසා ඒ වාරි ව්‍යාපෘති අසාර්ථක වීම නිසා අක්කර 15000ක් සම්පූර්ණ පුරන් අවුරුදු 30ක් 40ක් අද නිල්වලා ඛේදවාචකයක් බවට පත් වෙලා තියෙනවා මාසෙ ලක්ෂ ගාණක් තෙල් පුච්චනවා පොම්පාගාර කිහිපයකට වාරි මාර්ග අමාත්‍යාංශයක දරා ගන්න බැරි වියදමක් බවට පත් වෙලා තියෙනවා ඒක නිසා ඒ අසාර්ථක ව්‍යාපෘතිය දා ප්‍රංශ රජයත් එක්ක අස්සන් කරේ ඒ ප්‍රංශ රජයත් එක්ක අස්සන් කරපු ව්‍යාපෘති අවසන් කරන්න හම්බුනේ නැහැ ජනතා විමුක්ති පෙරමුණ ඇතුලේ කඩල කෝලහර නිසා එයා ව්‍යාපෘති දමල ගහලා ගියා ඒක නිසා ඒ ගිවිසුම නැවත යථාවත් කරන්න පුළුවන්ද කියන කාරණාව නැවත විමසා බලන්න ඒ වගේම ඉතාමත් ඕනෑකමෙන් ඉල්ලනවා නිල්වලාගින් ව්‍යාපෘති සඳහා කුමන හෝ විදේශ රටක අනුග්‍රහයක් ලබාගෙන හෝ ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණාව සිහිපත් කරමින් අවසාන වශයෙන් ලවණ බාධකේ වැරදි නිවැරදි කරලා අනිකුත් කාර්නාටික වාරි සම්බන්ධ කාර්නාටික කරන්න කියන කාරණා සිහිපත් කරමින් විශේෂයෙන් මේ කාරණාව කතා කිරීමේදී අමාත්‍යංශ ප්‍රදේශකාර සභාව අපි හිටපු ඇමතිතුමා රොසාන් රණසිංහ ඇමතිතුමා අද එතුමා ඇමතිකමේ නැහැ එතුමා හොරු ගැන කතා කරන්න ගිහිල්ලා හොරු ටික ඇවිල්ලා ඒ කල්ලල ක්‍රිකට් බෝඩ් එකයි සේරමත් කළා ඇමතිතුමා එළිය හොරු ටික ඇතුළේ අද ඒක නිසා රොසාන් රණසිංහ ඇමතිතුමා එදා රාජ්‍ය ඇමතිතුමායි දෙන්නම මේ කාරණාව ගැන කතා කෙරෙද්දී යම් මැදිහත් වීමක් වෙලා විශාල මැදිහත් වීමක් වුණා විශේෂයෙන් ලවණ බාධකේ සම්බන්ධ කියන කාරණා ඔබතුමාට ඒ නිලධාරීන්ට අපේ ස්තුතිය දෙවෙනි කාරණාව මේ කාරණාව සම්බන්ධව අපි ඉල්ලීමක් කරා මාතර නගරයේ තියෙන බරපතල ප්‍රශ්න වතුර බහල යන ඒ නැති ඒ කන්දවත් අමුණු සම්බන්ධව ඒ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරන්න ඒ ව්‍යාපෘතිය සඳහා කටයුතු කරනවා කියන කාරණා මාත්‍යංශෙන් දැනුම් දීලා තියෙනවා ඒ පිළිබඳ ස්තුතිය ඒ වගේම ඇල මාර්ග ගණනාවක් තියෙනවා සුද්ධ කරන්න පවිත්‍ර කරන්න ඒ සඳහා නිලධාරීන් යන්ත්‍ර සූත්‍ර ප්‍රමාණයක් ලබා දුන්න මාතරට ඒකටත් ස්තුති ප්‍රකට කරන විශේෂයෙන්ම වර්තමාන ඇමැතිතුමාටත් ඇමැතිතුමියට රාජ්‍ය ඇමැතිතුමාටත් කියන්නේ ආණ්ඩුවේ ප්‍රමුඛ ව්‍යාපෘතිය බවට ගින් නිල්වලා ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා ප්‍රවේශයක් හැකියක්මෙන් ආරම්භ කරන්න අපි මොන තැන හිටියා වුණත් ආණ්ඩුවේ හිටියත් නැත්නම් විපක්ෂයේ හිටියත් කොහේ හිටියත් ඒ ව්‍යාපෘති සඳහා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙනවා කියන කාරණා සිහිපත් කරමින් අමාත්‍යංශයේ ලේකම්තුමා අධ්‍යක්ෂ දෙනල් වාරි මාර්ග අධ්‍යක්ෂ දෙනල්තුමා දිස්ත්‍රික්කයේ පළාතේ ඉන්න සියලුම නිලධාරීන්ටත් අපේ ගෞරවත්ව ස්තුතිය අපද කරමින් මාණ්‍යන බොහොම ස්තුතියි
එතුමා මේ අතර මිතමත් වැදගත් යෝජනාවක් ගෙනාවේ මම මේ කතාවක් පවත්වන නෙමෙයි මාතර සහ හම්බන්තොට ප්‍රශ්නෙත් විසඳන්න තියෙන එකම විසඳුම තමයි ගින්නිල්වලා යෝජනා ක්‍රමය මමත් මේ අවස්ථාවේ සියලුම නිලධාරීන්ගෙනුත් ඉල්ලා සිටින අමාත්‍යතුමියගෙනුත් ප්‍රමුඛතාවයේ විදියට සලකලා මේ ගින්නිල්වලා යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරොත් මේ ප්‍රශ්න දෙක තුනම අපිට විසඳ ගන්න පුළුවන්
බොහොම ස්තුතියි ගරු ශ්‍රීධර මන්ත්‍රීතුමා
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இன்றைய தினம் மீன்பிடித்துறை மற்றும் நீர்ப்பாசனத்துறைக்குள்ளே எனக்கு தந்த சந்தர்ப்பத்துக்கு நன்றிகள் மிக முக்கியமாக ஜாழ்ப்பாண மாவட்டத்தினுடைய கடல் கரை பிரதேசங்களாக இருக்கின்ற காரைநகர் தொடக்கம் பொன்னாலை வரையான பகுதிகளில் கண்டல் தாவரங்கள் 2010ஆம் ஆண்டுக்கு பிற்பாடு நாட்டப்பட்டன குறிப்பாக கடல் அரிப்பை தடுப்பதற்காகவும் மீன்வள உற்பத்தியை அதிகரிப்பதற்காகவும் கடல் வளம் பேணுவதற்காக இந்த கண்டல் தாவரங்கள் காரைநகர் வேலனை சண்டிலிப்பாய் போன்ற பிரதேச செயலாளர் பிரிவுகளுக்கு உட்பட்ட காரைநகர் முதல் பொன்னாலை வரையான பகுதிகளில் நாட்டப்பட்டது. இது அந்த மீனவர்களுடைய பாதுகாப்புக்காக, கடல்வள பாதுகாப்புக்காக நாட்டப்பட்டது. ஆனால் இப்பொழுது 10 ஆண்டுகள் கழித்து வனவள திணைக்களம் யாழ்ப்பாண மாவட்ட அரசாங்க அதிபர் சிவபாலச்சந்திரனுக்கு ஊடாக கிட்டத்தட்ட 380 ஏக்கருக்கு மேற்பட்ட காணிகளை வனவள திணைக்களத்துக்கு வழங்குமாறு கோரிக்கை வைத்திருக்கிறார்கள். எவ்வாறு ஒரு மிக நூதனமான முறையில் மிகவும் நுட்பமாக தமிழ் மக்களுடைய காணிகளை பறிப்பதற்கு மகாபலி அதோரிட்டியை பயன்படுத்தினார்களோ, அதே போல இந்த வனவள திணைக்களத்தின் ஊடாக வேலனை காரைநகர் சண்டிலிப்பாய் பிரதேச செயலாளர் பிரிவுகள் இருக்கிற காணிகளை பறிப்பதற்கு மிக நுட்பமாக சூட்சுமமாக இந்த காரியத்தை வனவள திணைக்களம் செய்கிறது. நான் இதில் இருந்தவாறே நான் யாழ்ப்பாண மாவட்ட அரசாங்க அதிபர் சிவபாலச்சந்திரன் அவரோடு பேசியிருந்தேன். அப்பொழுது அவர் சொன்னார், தங்களுக்கு இவ்வாறு வனவள திணைக்களத்தால் ஒரு கோரிக்கை வைக்கப்பட்டிருக்கிறது, தான் மக்களுடைய கருத்தை அறிந்து அறிக்கை சமர்ப்பிக்குமாறு காரைநகர் வேலனை சண்டிலிப்பாய் போன்ற பிரதேச செயலாளர்களுக்கு தான் அறிவித்தல் வழங்கியிருப்பதாக. ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, நான் ஒன்றை குறிப்பிட விரும்புகிறேன். இந்த அரசாங்கம் ஏதோ ஒரு வகையில் தமிழர்களுடைய நிலங்களை அவர்களுக்கான அதிகாரம், 87ஆம் ஆண்டு இலங்கை இந்திய ஒப்பந்தம் வந்த பிற்பாடு இருந்த அதிகாரங்களையும் புடுங்கக்கூடிய வகையில், அதனை இல்லாமல் செய்யக்கூடிய வகையில் இந்த நில அதிகாரங்களை பித்தறிவதற்காக பல பல சூட்சுமங்களை அவர்கள் செய்து வருகிறார்கள். அதிலே ஒன்றுதான், இப்பொழுது இந்த வனவள திணைக்களம் தன்னுடைய காணி என்று கோருவதற்கான முஸ்தீபுகளை மேற்கொண்டிருக்கிறது. இதனை நாங்கள் வன்மையாக கண்டிக்கிறோம். இணக்கம், நல்லிணக்கம் இவைய பற்றியெல்லாம் பேசுகிற பொழுது இந்த இடங்களில் இருக்கிற மக்களுடைய காணிகளை ஒவ்வொரு நிறுவனங்களை வைத்து பறிக்கின்ற வேலையை அரசாங்கம் முதலிலே நிறுத்த வேண்டும் என்பதை நான் இந்த இடத்திலே இந்த உயர்ந்த சபையினூடாக நான் கோரிக்கை முன்வைக்கின்றேன். மிக முக்கியமாக கண்டல் தாவரங்கள் என்பது மீன்களை மீன் முட்டையிட்டு உற்பத்தி செய்வதற்கான பிரதேசமாகவும், கடற்கரையோரமாக இருக்கின்ற கடல் வளத்தை பேணுவதற்காகவும் நாட்டப்படுவதுண்டு. ஆகவே கண்டல் தாவரம் இருக்கிற இடமெல்லாம் வனவள திணைக்களத்துக்கு தான் தேவை என்றால் இந்த நாடு முழுவதையும் நீங்கள் வனக்காடாகத்தான் மாற்ற வேண்டும். இது ஒரு மிக முக்கியமான விடயம். இந்த மக்களுடைய காணிகளை பறிப்பதை, அவருடைய பிரதேசங்களில் இருக்கிற மீன்பிடி தொழிலை கெடுப்பதை உடனடியாக நிறுத்துமாறு இந்த உயர்ந்த சபையினூடாக அரசாங்க அதிபருக்கூடாகவும், யாழ்ப்பாண மாவட்ட அரசாங்க அதிபருக்கூடாகவும் வனவள திணைக்களத்துக்கு நீங்கள் கட்டளையிடுமாறு நான் இந்த உயர்ந்த சபையினூடாக கேட்டுக்கொள்கின்றேன். இன்னொரு விடயம் மிக முக்கியமாக, இலங்கையிலே இன்னும் ஒரு நுட்பமாக கையாளுகிறார்கள். இலங்கையிலே இலங்கையை சுற்றியுள்ள சிறு தீவுகளின் அதிகார சபை, இது எப்ப உருவாக்கப்பட்டது, யார் உருவாக்குறாங்க அதற்கும் தெரியாது, ஆனால் அதுக்கு நோக்கம் இருக்கும். இலங்கையை சுற்றியுள்ள சிறு தீவுகளின் அதிகார சபை, அதாவது சிமோல் ஐலண்ட் அதோரிட்டி, இந்த அதோரிட்டி கூடாக, இந்த சபை கூடாக என்ன நினைக்கிறார் என்றால், இலங்கையிலே 113 தீவுகள் உண்டு. இலங்கையை சுற்றி இலங்கைக்கு சொந்தமான 113 தீவுகள் உண்டு. இந்த 113 தீவுகளில் 50 தீவுகள் வடக்கு மாகாணத்தில் இருக்கிறது, 25 தீவுகள் கிழக்கு மாகாணத்தில் இருக்கிறது, 25 தீவுகள் வடமேல் மாகாணத்தில் இருக்கிறது. தமிழர்கள் எங்கு அதிகமாக வாழுகிறார்களோ, அவர்கள் வாழுகின்ற சிலாபம் புத்தளம் தொடக்கம் வடக்கு மாகாணம் கிழக்கு மாகாணத்திலே அவர்கள் வாழுகின்ற பகுதிகளில் இருக்கின்ற தீவுகளை ஒரு கட்டுப்பாட்டுக்குள் கொண்டு வர அரசாங்கம் ஒரு புதிய முயற்சியை மேற்கொண்டிருக்கிறது. அவ்வாறான முயற்சி என்பதும் ஒரு காணி பறிப்பு, தமிழர்களுடைய காணி பறிப்பு. இதில் அவர்கள் கையாளுகிற யுக்தி எப்படி என்றால், அந்த அதிகார சபையில் யாரும் தமிழர்கள் இருக்க மாட்டார்கள், அவர்கள் நியமிக்கப்படவும் இல்லை. இலங்கையில இருக்கின்ற புவிசார் சார்ந்த அமைப்புகளில் சிங்கள தலைவர்களை அல்லது சிங்கள உத்தியோகத்தர்களை மட்டும் நியமனம் செய்துவிட்டு யாரும் தமிழர்கள் இருக்காதபடி, அதிலும் குறிப்பாக இந்த தீவுகளுக்கு சொந்தமாக இருக்கின்ற அரசாங்க அதிபரோ அல்லது பிரதேச செயலாளர்களோ கிராம அலுவலர்களுடைய அதிகாரங்களை எல்லாம் பறித்து அவர்களுடன் இருக்க மாட்டார்கள். அந்த அதிகார சபைக்குள்ளே மாவட்டத்தின் அரசாங்க அதிபர் இருக்க மாட்டார், ஆனால் அவருடைய நிர்வாகத்துக்களும் தீவிருக்காது. அதே நேரம் அந்த பிரதேச செயலாளர்கள் இருக்க மாட்டார்கள், அவர்கள்ட்ட நிர்வாகம் செய்ய முடியாது. அந்த ஏரியாவுக்குரிய கிராம அலுவலர் இருக்க மாட்டார், அவருக்குள்ளே அந்த தீவிருக்காது. இவற்றையெல்லாம் ஓரமாக தள்ளி வைத்து விட்டு அரசாங்கம் செய்கின்ற நிலப்பறிப்பு, பகிரங்கமான தமிழ் மக்களுடைய நிலத்தை பறிப்பதற்காக அரசாங்கம் கைக்கொள்ளுகின்ற மிக நூதனமான நடவடிக்கை இதுவும் ஒன்று. எவ்வாறு காரைநகர் தொடக்கம் பொன்னாலை வரை காணிகளை பறிக்க அரசாங்கம் ஒரு திட்டத்தை கையாளுகிறதோ, அதே போலதான் இப்பொழுது இலங்கையில இந்த சிறு தீவுகளுக்கான அதிகார சபையை உருவாக்கி தமிழ் மக்கள் வாழுகின்ற பிரதேசங்களில் அவர்களை அந்த இடங்களை விட்டு போகக்கூடிய அளவில் மிகப்பெரிய காரியத்தை கைக்கொள்ளுகின்றார்கள். உங்களுக்கு தெரியும், கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டிலே அட்டப்பண்ணைகளை கொண்டு வந்தார்கள், அட்டை வளர்த்தால் அந்நிய செலாவணி வரும் என்று அவர்களுக்கெல்லாம் ஆசை கொடுக்கப்பட்டது. சில வருமானம் சாதாரணமாக கடத்தொழிலில் ஈடுபடுகின்றவரை விட அட்டைப்பண்ணை வைத்திருக்கிறவர் கொஞ்சம் வருமானம் கூடுதலாக வந்திருக்கலாம், வரக்கூடும். ஆனால் ஒரு சில குடும்பங்கள் மட்டும் அதனை வாழுகிறது. கடலோரமாக தங்களுடைய பாரம்பரியமான பரம்பரையாக மீன்பிடி தொழிலில் ஈடுபட்ட மக்கள் இன்று அந்த தொழிலை இழந்திருக்கிறார்கள். அதிலும் சிலர் ஓரளவுக்கு ஆழமான கடல் பகுதிக்கு சென்று மீன் பிடித்து வந்தால் அந்த மீனை விற்க முடியாத சூழ்நிலையில் அவர்கள் தள்ளப்பட்டிருக்கிறார்கள். கடந்த 2 மாதங்களுக்கு முதல் அரசாங்கம் மீனை இறக்குமதி செய்தது. கேட்டால் சொல்லுகிறார்கள், நாங்கள் ராணுவத்துக்கு இறக்குமதி செய்தோம். இவ்வளவு காலமாக இலங்கையிலே பிடிக்கப்படுகின்ற மீனை தங்களுடைய தேவைக்கு நுகர்ந்த ராணுவம் படைகள் ஏன் இப்பொழுது இறக்குமதி மீனுக்கு வருகிறார்கள்? அட்டையை வித்தால் அந்நிய செலாவணி வரும், மீனை இறக்குமதி செய்தால் இலங்கையின் காசு எங்கே போகும்? அது அந்நிய செலாவணி போகாதா? அப்ப நீங்கள் இது என்ன நியாயம்? ஒரு மக்களுடைய வாழ்க்கை அவருடைய வாழ்வாதாரத்தை அடித்து நொறுக்கிவிட்டு அவர்கள் தொழிலுக்கு போக முடியாமல் தடுத்து விட்டு நீங்கள் அந்நிய செலாவணி வருகிறதென அட்டைப்பண்ணைகளை உருவாக்கி வைத்துக் கொண்டு மக்களை தெருவுக்கு கொண்டு வந்திருக்கிறீர்கள். இதனால் தங்களுடைய தொழிலிலே இருந்த சுதேசிகள், இந்த மண்ணினுடைய சுயாதிபத்தியத்தோடு வாழ்ந்த மக்கள் தங்கள் நிலங்களை இழக்கிறார்கள், தங்களுடைய உழைப்பை இழந்திருக்கிறார்கள், தங்களுடைய வருமானங்களை இழந்திருக்கிறார்கள். கடந்த 2 வாரங்களுக்கு முதல் யாழ்ப்பாணத்திலே சூடை மீன் 30 ரூபாய் வரை விற்பனைக்கு போனது, கும்பலா மீன் 140 ரூபாய் வரை விலகி போனது. காரணம், இறக்குமதி மீன் சந்தைக்கு வந்தது. இறக்குமதி மீனை இங்கே பிடித்த மீனை வாங்க ஆக்கள் இல்லாத காரணத்தால் இறக்குமதி மீனை அவர்கள் வாங்கி கொண்டதால் பிடிக்கப்பட்ட தொழிலாளரின் மீன்கள் இந்த அளவு மோசமான விலைக்கு தள்ளப்பட்டது. காரணம், அவர்களுக்குரிய மண்ணெண்ணெய் விலை என்ன? அவர்கள் ஒரு கடலிலே தொழிலுக்கு சென்று மண்ணெண்ணெய், அந்த வள்ளங்களுக்கான மண்ணெண்ணெய்க்கு அல்லது எரிபொருளுக்கு அவர்கள் செலவழிக்கின்ற செலவு இவற்றையெல்லாம் தாண்டி அவர்களுடைய நிலைமையை யோசித்து பாருங்கள். ஆகவே இங்கே இருக்கின்ற எங்களுடைய மக்கள் மிகப்பெரிய அளவிலே பாதிக்கப்படுகிறார்கள். நாங்கள் அந்நிய செலாவணி வருகிறது, வருமானம் வருகிறது என்று சொல்லி எங்களுடைய சுதேசிகளான இங்கே வாழுகின்ற மக்களுடைய வாழ்க்கையிலே அவர்களுக்கு மண்ணள்ளி போட்டுக் கொண்டிருக்கிற ஒரு வரலாறு தான் இங்கே நடைபெற்றுக் கொண்டிருக்கிறது. மிக முக்கியமாக மீனவர்களுக்காக மீன்பிடி தொழிலில் ஈடுபட்டு அவர்கள் ஓய்வுக்கு வருகிற பொழுது அவர்களுக்கு இன்சூரன்ஸ், அவர்களுக்காக வழங்கப்படுகின்ற மன்னிக்க வேண்டும் ஓய்வூதியம், 1500 ரூபாய் தான் ஓய்வூதியம் வழங்கப்படுகிறது. இன்றைய காலகட்டத்திலே மாசம் 1500 ரூபாய் என்பது என்ன செய்ய முடியும்? ஒரு 10,000 ரூபாய் குறைந்தது அவர்களுக்கு ஓய்வூதியம் இருந்தால் அவருடைய வாழ்க்கையை அவர்கள் கொண்டு செல்ல முடியும். 1500 ரூபாவோடு ஒருவனுடைய வாழ்க்கை சீவியம் எங்கே போய் சேரும்? கடத்தொழிலில் ஈடுபட்டவருடையது. காப்புறுதி செய்கிறார்கள், தங்களுடைய வள்ளங்களுக்கு கடலுக்கு செல்வதற்கான காப்புறுதியை மக்கள் செய்கிறார்கள். ஆனால் அந்த தொழிலாளர்களுடைய வள்ளத்திலே ஒரு பாதிப்பு ஏற்பட்டால் காப்புறுதி நிறுவனம் தன்னுடைய தொகையை கொடுக்காது. முழுமையாக வள்ளம் அழிந்தால் அல்லது முழுமையாக வள்ளம் உடைந்தால் மட்டும்தான் காப்புறுதி நிறுவனம் அவர்களுக்கு இந்த விடயத்தை, அந்த ஏதாவது ஒரு நிவாரணத்தை, அதில் ஒரு பகுதியை அவர்களுக்கு வழங்குகிறார்கள். ஆகவே இங்கே மீனவர்கள் எல்லா வழிகளிலும் பாதிக்கப்படுகின்றார்கள். அவருடைய பாதிப்பு என்பது தங்களுடைய மிகப்பெரிய அளவான பிரச்சனைகள் மாறியிருக்கிறார்கள். பல்வேறுபட்ட இடங்களிலும் குறிப்பாக வடக்கிலும் கிழக்கிலும் வாழுகின்ற கூடுதலாக கடத்தொழிலோடு ஈடுபடுகின்ற தமிழ் மக்கள் தங்களுடைய வாழ்வாதாரத்திலே மிகப்பெரிய அடியை வாங்குகின்றவர்களாக மாறியிருக்கிறார்கள். இன்றைக்கு மயிலட்டி துறைமுகம் கூட அவர்களுக்குரிய பயன்பாட்டுக்குரியதாக அது மாறவில்லை. ஆனால் தென்பகுதியைச் சேர்ந்த பல படகுகள் அங்கு கட்டி வைத்து காப்பாற்றப்படுகின்றன. ஆனால் வடக்கில் இருக்கின்றவருடைய தொழில் அல்லது வருமானம் அதனால் எவ்வளவு முன்னேறி இருக்கிறது? என்ன
முன்னேற்றம்?
பல நிறுவனங்கள் வருகின்றன, தொழில் பற்றி பேசுகின்றன, தாங்கள் முதலீடு செய்வதாக சொல்லுகிறார்கள். ஆனால் அங்கிருக்கிற மக்களுக்கு அதனால் என்ன லாபம்? அந்த மக்கள் கூலிகளாக அந்த நிறுவனங்கள் அவளை பார்க்கிறது. தாங்கள் கட்டி வளர்க்கின்ற நிறுவனங்களின் கூலிகளாக அந்த மக்களை மாற்ற நிறுவனங்கள் முயற்சிக்கும். ஆகவே கௌரவ உறுப்பினர் அவர்களே, இந்த மக்களுடைய பயணத்தில் இது முக்கியமான ஒரு காலகட்டம் என்பதை நான் இந்த இடத்திலே பதிவு
செய்கிறேன்.
மூலாசன அரூட கரு மந்தித்துமணி, விசேஷம் தீவர சகா வாரிமார்க்க சேஷ்ட பிலிபாந்த அயவே காரக சபாய் அவஸ்தாவிதி லபீதி வென சீமித காலத்துல ஏபிலிபந்த அம்மதாசக் தக்வானட்டாய் மாதாஸ் கரா அப்பேராட்டே தீவர கர்மாந்த கேன கதா கரண கொட்டு ஏபிலிபாந்தவ இத்தரம் சத்துடா சேயம்கட பத்வன்ட புல்வான் தத்துவயாக் நே முகத தூபாத்தா கெட்டியட்ட அப்பேராட்ட வட்டேட்ட மகமூத திபுனாத் மே மகமூத துணின் லபென தீவர சம்பத்த அப்பி கவராக்கார விதியட்ட பிரயோஜனேட்ட காண்ணுவாது ஏயும் உபரிம பிரயோஜனையாக காண்ணட்ட கெவிலகி வகவானூத்துல அப்பி கட்டியுத்து கரல திபெனவது கினெக் கென சோயா பெலுவோத் தென்ன தீன உத்தரே நெத்தையான்னை මොකද අපි දැකලා තියෙනවා පසුගිය වකවානුව තුළ විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති කලබලකාරී තත්ත්වෙදී ඒ වගේම සුනාමි ව්‍යසනයේදී වැඩිපුරම පහර වැදුණු කර්මාන්තය වුණේ ධීවර කර්මාන්තය. ඊට පසුව තිබුණු කොවිඩ් වසංගතයේ සහ අනෙකුත් කර්මාන්තයන්ටද බලපාපු කරුණු කාරණා ධීවර කර්මාන්තයටත් එලෙසම බලපෑවා. කෙසේ නමුත් හැමදාමත් රටේ සාමාන්‍ය ජන ජීවිතයට බාධා එල්ලවන අවස්ථාවන්හිදී මේ කර්මාන්තය නියැලෙන අයට විශේෂයෙන්ම යම් අපහසුතාවයන්ට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනවා. අද දවසේ විශේෂයෙන් ඩීසල් සහ භූමිතෙල් වල මිල ගණන් අනුම මේ ධීවර කර්මාන්තය තුල නියැලිලා ඒ ජීවිත සමග තමන් පොරබදලා මහමුද තරණය කරලා ඒ මත්ස්‍ය සම්පත අපේ රටට අරගෙන ආවත් ඔවුන්ගේ බහුතරයේ ජන ජීවිත පිළිබඳ අද තිබෙන්නේ ඉතාම කනගාටුදායක තත්ත්වයක්. අද අමාත්‍යංශයේ සොයලා බැලුවොත් ධීවර කර්මාන්තයේ නියැලුණු අයගෙන් කී දෙනෙක් අද එම කර්මාන්තයෙන් ඈත් වෙලා තියෙනවද? බහුදෙන යාත්‍රා එදා යාත්‍රා හරහා මේ කර්මාන්තයේ යෙදුණු යාත්‍රා කීයක් අද ඒ කර්මාන්තයෙන් ඉවත් වෙලා තිබෙනවද කියන එක සොයා බැලුවොත් මේ කර්මාන්තයේ පත්වෙච්ච පරිහානිය පිළිබඳ අපට සොයා ගන්න පුළුවන්. අපි දකිනවා විශේෂයෙන් මීට අමතරව විදේශ රටවල් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කන්නට ගෙන යන වැඩපිළිවෙල තුලත් මේ කර්මාන්තයට මරු පහරක් වැදිලා තිබෙනවා. අනේ නිසා මේ පිළිබඳව අදාළ අංශ අමාත්‍යාංශය දෙපාර්තමේන්තුව සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා බෙහිදී අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුව සහ මේ යටතේ තිබෙන ආයතන මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළොත් පමණයි මේ වැඩපිළිවෙල තුළ අපි බලාපොරොත්තු වන අරමුණ සහ පරමාර්ථය ඉෂ්ට කරගන්න පුළුවන් වෙන්නේ. ඒ ආයතනවලට නායකත්වය දෙන පුද්ගලයන්ට මේ පිළිබඳව දැනුමක් අවබෝධයක් තිබුණොත් පමණයි ඒ තුළින් අපට ප්‍රයෝජනයක් ලැබෙන්නේ. මම විශේෂයෙන් සතුටු වෙනවා ධීවර සංස්ථාවේ සභාපතිවරයා හැටියට ඩීවි උපුල් මැතිතුමා පත් කිරීම. මොකද එතුමා මේ ශේෂ්ත්‍රය ගැන සෛද්ධාන්තිකවත් ප්‍රායෝගිකවත් දන්න දිගු කලක්ම දකුණු පළාත් සභාවේ මගේ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු කරපු එවකටත් පළාත් සභාවේ ධීවර විෂය භාර කටයුතු කරපු නිසා අනේ වෙනි ශේෂ්ත්‍රය ගැන මා කලින් මතක් කළා වගේ සෛද්ධාන්තිකත් ප්‍රායෝගිකත් දැනුමක් තියෙන අය පත් කරලා මේ කටයුත්ත අපි ඉස්සරහට කරගෙන යන්නට ඕන. එහෙම නොවුනොත් මේ තුලින් අපට බලාපොරොත්තු වන තැනට යන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ගරු ඇමැතිතුමා සභාගර්භයේ ඉන්න අවස්ථාවේදී මා එතුමාට මතක් කරන විශේෂයෙන් මම ජීවත් වෙන ප්‍රදේශයේ ජීවත් වෙන බහුතර ජනතාවක් ධීවර කර්මාන්තයේ යෙදෙනවා ඍජු සහ වක්‍රව සම්බන්ධ වෙනවා. අම්බලංගුණ ධීවර වරායි අඩුපාඩු රැසක් තිබෙනවා. කාල සීමාව අනුව මම ඒ පිළිබඳව කතා කරන්නට යන්නේ නැහැ. ගරු ඇමැතිතුමාට අදාළ නිලධාරීන් මගින් ඒ කරුණු කාරණා දැනගෙන අවශ්‍ය නම් මට ලිඛිතව ලබා දෙන්න පුළුවන්. අනේ අඩුපාඩු සම්පූර්ණ කරන්නට කියන ඉල්ලීම කරන අතරම අපට ආසන්න තිබෙන බලපිටිය. ඒත් ඒ වගේම ධීවර වරායක් හදන්නට දීර්ඝ කාලයක ඉඳලා සැලසුම් සකස් කරනවා විවිධ ඇමතිවරු එකම ආණ්ඩුවෙත් ධීවර විෂය භාර ඇමතිවරු මාරු වෙනකොට ඒ ධීවර වරාය හදන්නට නොයෙකුත් ශ්‍රේෂ්ඨ චාරිකා සහ සැලසුම් හැදුවත් දිගු කලක් තිස්සේම බලපිටිය ධීවර වාය සෑදීමේ කටයුත්ත සිද්ධ වුණේ නැහැ. අනේ නිසා ඉදිරියේදී තිබෙන මුදල් ප්‍රතිපාදන තුල ධීවර වරායන් බිහි කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා නම් බලපිටිය ධීවර වරාය පිළිබඳ ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නට කියන ඉල්ලීම මා ගරු ඇමැතිතුමාගෙන් ඉල්ල සිටිනවා.
ගරු මන්ත්‍රී මහත්මයා කල තියෙනවා.
ඒකම රාජ්‍ය මාසනයේ පෙරැළිය. ගරු ඇමැතිතුමනි කියන්න අතිවිශාල මුදලක් වැය කළ ධීවර වරාය හැදුවා. නමුත් ධීවර වරාය විවෘත කරන්නවත් හම්බුනේ නැහැ. වරාය සම්පූර්ණයෙන්ම වැලි වලින් පෙරුණා. මොකද වුනේ අපි දන්නවා ස්වභාවික ධීවර වරාය වලට වැලි පිරෙන බව ඇත්ත. නමුත් හදපු ධීවර වරාය විවෘත කරන්න කලින් සම්පූර්ණයෙන් වැලි වලින් පිරුණා කියලා කියන්නේ ව්‍යාපෘතිය සම්පූර්ණ අසාර්ථකයි කියන එකයි. ඒක කලකට කලින් සිදු වුණු දෙයක් ඔබතුමාගේ පාලන තන්ත්‍රය තුල නෙවෙයි. හැබැයි අද මොකද කරන්නේ? අවුරුද්දකට පාරක් ප්‍රදේශීය ප්‍රාදේශීය ලේකම්තුමා ටෙන්ඩර් කැඳවලා වැලි විකුණණයක ඇරුණුකොට මේ ධීවර වරාය තුලින් අබමල් රේණුවක සේවාවක් සිද්ධවන්න විදියක් නැහැ. මොකද ඒ විවෘත කරන්නත් පුළුවන් තත්ත්වයක් තිබුණේ නැහැ. ඒ නිසා ලැබී තිබෙන කාල සීමාව තුළ වාරි මාර්ග විෂය ගැන මා වචනයක් මතක් කරන්නට ඕන. පුලාසන අරු මන්ත්‍රීතුමනි, ඉතිහාසයේ ඉඳලා අපට ඒ යුගයේ තරම්ම තාක්ෂණය අද මට්ටමේ නවීන විද්‍යාවේ දියුණුව තුළ දියුණු තත්ත්වයක නොතිබුණත් එදා ඉතිහාසයේ තුල අපිට ඊටාම දිනු වාරි තාක්ෂණයක් තිබුණා. අද දවස වෙනකොට විශේෂයෙන්ම බටහිර ජාතීන්ට අපි යටත් වීම නිසා ඒ බටහිර ජාතීන් අපේ රටේ වාරි පද්ධතිය සම්පූර්ණයෙන්ම විනාශ කළා. ඒ හේතුව නිසා අපි ප්‍රශ්න ගැටළු වලට මුහුණ දුන්නා. ඇත්තටම 1948 න් පස්සේ තමයි අපේ රටේ සිංහල රජදරුවන්ගෙන් කාලෙන් පස්සේ වාරි ශ්‍රේෂ්ඨයට යම් වැඩ කොටසක් ගන්න පුළුවන් වුණේ. නමුත් වාරි මාර්ග විෂය බලනකොට සමගාමී ලෑස්තුවේ තියෙන විෂයක් හැටියට පළාත් සභාවේ වෙනම දෙපාර්තමේන්තුවක් තිබෙනවා, අමාත්‍යාංශය තුල වෙනම විෂයක් වෙන් කරලා තිබෙනවා. හැබැයි මේ මහවාරි මාර්ග සහ පළාත් වාරි මාර්ග කියලා ප්‍රධාන කොටස් දෙකකට බෙදලා මුදල් වේදම් කිරීමේදී
කරු මන්තුම කාලය අවසන්
ලොකු අසාධාරණයක් සිදු වෙනවා. ඒ නිසා මම ඉල්ල හිටිනවා මේ දෙක අතර මධ්‍යම ආණ්ඩුවත් පළාත් සභාවෙත් වාරි මාර්ග විෂය අතර මනා සම්බන්ධීකරණයක් ඇති කළොත් දැනට වඩා පුළුල් සේවාවක් ලබා ගන්න පුළුවන්කම ලැබේ කියලා. ලැබිලා තිබෙන කෙටි කාලෙදී මීට වඩා කරුණු දක්වන්නට අදහස් කරන්නේ නැහැ. නැවත වතාවක් කාලය ලබා දීම ගැන උතුමාට ස්තුතිවන්ත වෙමි. මම නිහඬ වෙනවා.
භූමි ස්තුති, භූමි ස්තුති. ඊළඟට ගරු සරත් කුමාර ශ්‍රීමන්තතුමා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද ඉතාමත් වැදගත් විෂයපතයන් දෙකක්, විශේෂම වාරි මාර්ග සහ මහවැලි විෂයයට අද මේ විවාදයට ගන්න වෙලාවේ අපි වර්තමාන ගරු අමාත්‍යතුමිය, විශේෂයෙන්ම එතුමිය බොහොම දක්ෂ අමාත්‍යවරියක්, අපි ඉතිහාසයේ ඉඳලා දැකලා තියෙනවා එතුමිය අමාත්‍යංශ කරපු කාලේ ඉඳලා අපි ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම රාජ්‍ය අමාත්‍යවරුන් දෙපළටත් මේ කටයුත්ත ඉතාමත් හොඳින් කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රථමයෙන්ම. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වාරි මාර්ග විෂය ගැන කතා කරනකොට අපට මතක් වෙනවා අනුරාධපුර යුගය, විශේෂයෙන්ම ඉතිහාසයේ මීට පසර සිය දහස් ගණනකට පෙර බසවක්කුළුම වැව, ඒ වගේම නුවර වැව, ඒ වගේම විශේෂයෙන්ම කුට්ටම් පොකුණ වගේ ජලාශ ඉතිහාසයේ රජදරුවන් විසින් බිහි කරපු දැවන්ත ව්‍යාපෘති. වාරි මාර්ග ව්‍යාපෘති ගැන කතා කරනකොට විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ මහවාරි මාර්ග වැව් 73ක්, ඒ වගේම මධ්‍යම වාරි වැව් 185ක් වාරි මාර්ග දෙපාර්තමේන්තුවටත්, ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ ප්‍රධාන වැව් 51ක්, කුඩා වැව් සහ අමුණු 718ක්, ඒ වගේම ගෝජන සේවා යටතේ කුඩා වැව් 15,958ක්. මෙහෙම ගත්තහම ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 15,958ක් වාරි හැටියට විශේෂයෙන්ම වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ඒ වගේම ගෝජන සේවා දෙපාර්තමේන්තුව, ඒ වගේම මහවැලි සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වැව්. අපි කල්පනා කරන්න ඕනේ ගරු අමතිතුමනි, වසරකට මේ වැව් කොච්චරක් සංවර්ධනය කරන්න අපට පුළුවන්ද කියලා. අපි ඉතිහාසය දන්නව, මේ වෙනකොට අපි හැමදාම පාර්ලිමේන්තුවේ කතා කරනවා, ඒ වගේම පළාත් සභාව තුළ නිතරම කතා කරපු කාරණාවක් තමයි මේ වැව් ගොඩවීම පිළිබඳව, වැව් රොම්මඩ වලින් පිළීම පිළිබඳව, ඒ වගේම වැව් වල තියෙන සාක, විශේෂයෙන්ම වැව් වල තියෙන පාසි විශාල වශයෙන්, ඒ වගේම නෙළුම් වගේ ද්‍රව්‍ය සහ වඳකල නොහැකි සාක විශාල ප්‍රමාණයක් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. ඔබතුමා දන්නවා ඇමතුමියත් හිටියනම් හොඳයි, මෙතන ලංකාව ගත්තාම කුරුණෑගල දිස්ත්‍රික්කයේ තමයි විශාල වැව් ප්‍රමාණයක් තියෙන්නේ. දෙවනියට වැඩිම වැව් තියෙන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ. හැබැයි මේ වැව් 95%කට වැඩිය මේ වෙනකොට ජල පෝෂණය අර පෙර තිබිච්ච ප්‍රමාණයට සඳහා පවත්ව ගන්න බැරි වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි විශාල වශයෙන් මේ වැව් රොම්මඩ වලින් පිරීලා තියෙනවා. අපි ඉතිහාසය දැක්කා පහුගිය කාලවල පිරීලා තිබිච්ච වැව් සංවර්ධනය කරපු විදිය, මුදල් වෙන් කරනවා වැහි කාලේ එනකොට. හැබැයි රොම්මඩ ඉවත් කරා කියලා නිකන් එහෙම මෙහෙම මඩ ටිකක් අයින් කරලා සල්ලි ගත්ත කාලෙකුත් ඉතිහාසයේ තිබුණා, නැතුව නෙමෙයි. හැබැයි අපි කියන්නේ හරියට කාලයට වෙලාවට මේ වැව් සංවර්ධනය කරනකොට වහින්න පෙර මුදල් වෙන් කරලා මේ වැව් සංවර්ධනය කරනවා. මම හිතන්නේ අපට ඉතාමත් ශක්තිමත් වැව් ප්‍රමාණයක් අපට හදා ගන්න පුළුවන්කම තියෙනවා ගරු අමාත්‍යතුමනි. විශේෂම ගරු අමාත්‍යතුමනි, ඔබතුමාට කියන්න ඕනේ මහවැලිය ගත්තාම සිරිමා බණ්ඩාරනායක මැතිනිය, මම හිතන්නේ දීර්ඝ කාලීන වැඩපිළිවෙලක් හැටියට plan කරලා තිබිච්ච එකක්. එහෙම නැත්නම් estimate ගත කරලා තිබිච්ච වැඩපිළිවෙලක් ගාමිණී දිසානායක මැතිතුමා ඒක කෙටි කාලීනව අවසන් කරන්න පුළුවන්. මොකද මමත් මහවැලි ව්‍යාපාරයේ යැපෙන පුද්ගලයෙක් හැටියට 1980 වෙනකොට 77 ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය අවුරුදු 3ක් වගේ කෙටි කාලයක් තුල අවසන් කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අද දවන්ත සංවර්ධනයක් අද මහවැලිය තුල සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අඩුපාඩුකම් තියෙනවා නැතුව නෙමෙයි. අද වෙනකොට ඒ 1980 මහවැලිච් කලාපේ ඉඩම් ලබා දීපු අයට අද මේ වෙනකොට තාම බලපත්‍රයක්වත් ලැබිච්ච නැති ඉඩම් හිමියන් ඉන්නවා නැතුව නෙමෙයි. හැබැයි මහවැලිය හැටියට කතා කරපුවාම යම් කිසි සංවර්ධනයක් මහවැලිය තුලින් සිද්ධ වෙලා තියෙනවා කියන එකත් විශේෂයෙන් කියන්න ඕනේ. ඒ වගේම කරු අමාත්‍යතුමනි පහළ මල්ලතුයේ ජලාශය විශේෂයෙන්ම මාන්‍යෝජනය කර මගේ ආසනේ අපි 2001 මේ ජලාශයේ වැඩ කටයුතු ආරම්භ කළේ. අද මේ වෙනකොට ජලාශයේ වැඩ සම්පූර්ණ පහළ මල්ලතුයේ ජලාශයේ වැඩ සම්පූර්ණ අතරමඟ නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම කරු අමාත්‍යතුමිය මම එකයි කිව්වේ හිටියනම් හොඳයි කියලා මේ පහළ මල්ලතුයේ ජලාශයේ පවුල් 250ක් මේ ජලාශයේ වැඩ අවසන් කරපුවාම පවුල් 250ක් ජලයේ යට වෙනවා. ඒ වගේ වැව් 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා මේ වෙනකොටත් ජලයේ යට වෙන වැව්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙනකොට ජලාශයේ වැඩ නවතා දමා තියෙනවා. හැබැයි අද ඒ ජීවත් වෙන මිනිස්සුන්ට යට වෙන මිනිස්සුන්ගේ වැව් ටික සංවර්ධනය වෙන්නේ නැහැ. ඔවුන්ගේ කෘෂිකර්මාන්ත කටයුතු සිදු කරන්න විදිහකුත් නැහැ. මොකද හේතුව ජලාශයේ වැඩ ඉවර කරපුවාම තමයි ජලය පුරවන්නේ. හැබැයි ඒ වෙනුවෙන් අද පවුල් 250ක් 300ක් බටහිර අනුරාධපුර ආසනේ ජනතාව අද කිසිම පැත්තකින් ආණ්ඩුවෙන්වත් කොහෙන්වත් හවුහරණක් නැතුව අද එකතරක හිර වෙලා ඉන්නවා කරු එමත්තුමනි. ඒකට හේතුව තමයි වැඩ අවසන් වෙලා නැහැ. වැඩ මුල් ඒ කියන්නේ ෆවුන්ඩේෂන් එකේ එහෙම නැත්නම් මුල් අදියරේම මේ වෙනකොට පහළ මල්ලතුයේ ජලාශයේ වැඩ නැවතිලා තියෙනවා. විශේෂයෙන්ම 2023 අවසන් කරන්න තියෙන මේම ව්‍යාපෘතියට මිලියන 550ක් වෙන් කරලා තියෙනවා. හැබැයි එයින් වියදම් කරලා තියෙන්නේ මේ වෙනකොට මිලියන 169යි. ඒ වගේම කරු එමත්තුමනි මේකේ මේ ව්‍යාපෘතියේ විශේෂයෙන්ම භෞතික ප්‍රගතිය ගත්තොත් එහෙම ප්‍රගතිය 105.54ක් වෙලා තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා දැන් 2024 වර්ෂයට මිලියන 250ක් වෙන් කළා තියෙනවා. අපි විශ්වාස කරනවා ගරු ඇමතුමියගේ සහ රාජ්‍ය ඇමතුමාගේලාගේ මැදිහත් වීම මත පහළ මල්ලතුයේ ජලාශයේ වැඩ නැවතත් ආරම්භ කරයි කියලා. මේ RAMP කමිටුව නිර්ණය කරලා තියෙනවා ගරු ඇමතුමා මුදල් නැමතිකම නිසා 2023 වසරේ පහළ මල්ලතුයේ ජලාශයේ වැඩ නවත්තන්න ඕනේ කියන කාරණා. ඊළඟ කාරණාව තමයි බටහිර අනුරාධපුර ආසනේ මනිත් වැව කුඩාවිලච්චිය. කුඩාවිලච්චිය වැව කියන වැවටත් 2023 වසරේ මිලියන 300ක් වෙන් කළ තිබුණත් වියදම් කරේ මිලියන 160ක් වගේ පොඩි මුදලක්. ඒකේ 150කටත් අඩු ෆෝකස් එකක්. එහෙමනම් 150කටත් අඩුවෙන් තමයි වැඩ කටයුතු අවසන් වෙලා තියෙන්නේ. හැබැයි 2023 වසරේ මැයි මාසේ මේ වැවේ වැඩ කටයුතු නවත්වනවා ඉංජිනේරු මහත්තුන් විසින්. කුඩා විලච්චේ වැව කියන්නේ කරු අමාත්‍යතුමනි විලච්චිය ජනපදයේ ග්‍රාම සේවසන් 17ක් පවුල් 7000ක් පමණ ජීවත් වෙන දවන්ත ගොවි ව්‍යාපාරයක් විලච්චි ව්‍යාපාරිකයන්. හැබැයි මේ කුඩා විලච්චේ වැව සංවර්ධනය නොකිරීම හේතුවෙන් ඔවුන් විශාල ගැටලු රාශියකට මුහුණ දීලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා මහ විලච්චේ වැව කියන්නේ දවන්ත වැවක්. අද ඒ වැවෙන් විශාල කුඹුරු ප්‍රමාණයක් සංවර්ධනය වෙනවා වගා කරනවා. හැබැයි යලමහ දෙකන්නම කරන්න පුළුවන්කම ලැබෙන්නේ මේ කුඩා විලච්චිය වැව සංවර්ධනය කරගන්න පුළුවන් උනොත් පමණයි. ඒ වගේම තමයි ඔබතුමාට කියන්න ඕනේ යාන්ඔය. අපි දන්නවා යාන්ඔයේ වැඩ කටයුතු අවසන් කරලා තියෙනවා. හැබැයි මේ වැවේ වම්යුරේ ජනතාව විශේෂයෙන්ම වම්යුරේ ජනතාව මේ වැව නිසා විශාල පීඩාවට පත් වෙලා තියෙනවා. ඔවුන්ගේ ඉඩ යට වුණා. නැවත පදිංචිය තාම කරලා නැහැ. ඔවුන්ගේ වන්දි මුදල් තාම ලබා දීලා නැහැ. ඒ නිසා අපි විශේෂයෙන් ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් ගරු ඇමතුමියගෙන් දැන් යාන්ඔය ජනතා ඉදිරිපත් කළා වසරකට වැඩි කාලයක් වෙනවා. වසර එකමාරකට වැඩි කාලයක්. හැබැයි වන්දි මුදල් ජනතාව විශාල පීඩනකින් ඉන්නේ. ඔවුන්ගේ වන්දි මුදල් දීලා නැහැ. ඒවාගේ මොවුන් නැවත පදිංචි කරලන ඔවුන්ට නිමාසයිතිය දීලන ඔවුන්ට කිසිම සහනයක් වම්බි හුරිදන් තවට ලැබිල නෑ ගරු ඇමත්තුමනි. එනිසා ඒ පිළිබඳව සොයා බලන්න කියන කාරණාව ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒවගේම තමයි ඉංජිනේරුමය කාර්යන් පිළිබඳව මධ්‍යම උපදේශක කාර්යන්සේ විශේෂම මේක මහවැලි අධිකාරියට අයත් එකක් CECB කියන ආයතනය. මේ ආයතනය මගින් අනුරාධපුර මහවිලච්චිය ප්‍රාදේශීය කොට්ටාසේ සෝපිතගම කියන ගම්මානය නිර්මාණය කරන්න පටන් ගත්තෙ 2002 වසරේ. මට මතක විදිහට යහපාලන ආණ්ඩුව වෙලා 2017 වසරේ යහපාලන ආණ්ඩුවෙන් එදා එවකට හිටපු කථානායක තුමන් තමයි ආරම්භ කරේ මේ සෝපිතගමේ වැඩ කටයුතු සඳහා මිලියන 277ක ඇස්තමේන්තුවක් කරලා තියෙනවා. හැබැයි මේ ගම තියෙන මහවිලච්චිය ප්‍රාදේශීය කොට්ටාසේ ඇලෑපත්තුව කියන ගම බොහොම දුෂ්කර ගමක්. එදිනෙදා වේල හොයාගන්නත් හරි අමාරුවෙන් අහස්වැස්සෙන් ජීවත් වෙන්නේ. වැව් නැහැ. ඒ නිසා මොවුන් කරන්නේ වගාවන් හැටියට විශේෂයෙන්ම ගොඩබිම් වගාව. ඔවුන්ට වීවස්සන්න නෙලා ගන්න කුඹුරු නැහැ. හැබැයි මේ ගම්මානේ අද විශාල අසරතාවයට පත් වෙලා තියෙනවා මේ නිවාස ව්‍යාපති අතරමඟ නැවතිලා හින්දා. විශේෂයෙන් මේ සිබ්බයි මත මතක් කරන්න ඕනේ නිවාස අමාත්‍යවරයා හැටියට ඉන්දික අනුරුද්ධ මැතිතුමා එදා නිවාස රාජ්‍ය අමාත්‍යවරයා හැටියට ඉඳලා නැවත මේ ගම්මානේ වැඩ ආරම්භ කරත් දැන් නැවත මේ ගම්මානේ වැඩ නැවතිලා තියෙනවා. මේක මහවැලි අධිකාරියට අයත් CECB කියන ආයතන තමයි මේකේ පහසුකම් සපයන්න හැටියට කටයුතු කරන්නේ. ඒ නිසා මම ගෞරවණීයලිමත් කරන මේ ඇලපත්තුව මේ මහවිලච්චේ පාසලෙන් කට්ටාසේ ඇලපත්ගම කියන ගම්මානේ මේ කටයුතු පිළිබඳව ඔබතුමාගේ සොයා බලන්න කියන කාරණාව. ඒ වගේම තමයි ගරු ඇමතුමනි පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මට මේ කිංස් නේසන් ඇමතුමා මේ වන්දිතුමා මතක් කරන්න කිව්වා එතුමාට කාලෙ නැති නිසා. පරාක්‍රම සමුද්‍රය දීයක ඇල මේ ඇල ගරු ඇමතුමනි මේ ඇල තමයි ප්‍රධාන ඇල පරාක්‍රම සමුද්‍රය. මේ ඇල මුලින් ආරම්භ කරනකොට ගරු ඇමතුමනි පළල අඩි 30යි. හැබැයි කිලෝමීටරක් විතර යනකොට මේ ඇලේ පළල අඩි 80ක් 100ක් දක්වා පළල් වෙනවා. මේ පළල් වීම නිසා පල්ලෙහා තියෙන කුඹුරු වලට ජලය ලබා ගැනීමට ඉතාමත් අපහසු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජලය යෑම ප්‍රමාද වෙනවා. ඒ වගේම ගරු ඇමතුමනි ජලය විශාල වශයෙන් පොළොට උරා ගන්නවා මේ ඇල පළල් වීම නිසා. ඒ නිසා ඒ පිළිබඳවත් ඔබතුමාට සොයා බලන්න කියන ඉල්ලීම කරනවා ගරු අමාත්‍යතුමනි. ඒ වගේම තමයි මම හිතන්නේ තව ස්වල්ප මොහොතකින් මේ පාර්ලිමේන්තු විවාදයට අරගන්නවා වැඩ බද්ද සම්බන්ධව විශේෂයෙන් සිහිපත් කරන්න ඕනේ. මේක ඉතාමත්ම මේ වැට් එක කියන 15 වෙතිවිච්ච වැඩ් බද්ද 18ට ගෙනීම නිසා මං හිතන්නේ පාසල් දරුවගේ ඉඳලා විශේෂයෙන්ම දරුවන්ගේ කිරිපිටි ටිකේ ඉඳලා කුඩා දරුවගේ ඉඳලා ඉහළම ඉන්න වැඩිහිටියා දක්වා මේකේ විශාල පීඩනයකට පත් වෙනවා. ඒ නිසා අපි කියන්න ඕනේ මේ වැඩ් බද්ද මේ එළවෙන ජනවාරි මාසේ පළෙන්දා අය කරන්න හදන වැඩ් බද්ද නිසා මේ වෙනකොට වැටලා තියෙන කර්මාන්තශාල ප්‍රමාණය දැනටමත් කර්මාන්තශාල විශාල ප්‍රමාණයක් වහලා දාලා තියෙනවා. දැන් උදාහරණ ගත්තොත් අපේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇඟලුම් කර්මාන්තශාල 3-4 වැහිලා තියෙනවා. අද ඒ කර්මාන්තශාල වල වැඩ කරපු අද ඒ සේවකයන් අද පාරට වැටලා තියෙනවා දැනෙනමක් නැතුව. එක පැත්තකින් ලයිට් බිල වැඩි වෙලා අනිත් පැත්තෙන් අහස උසට ජීවන වේදම වැඩි වෙලා මේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගුණ යන්න වගේ 118ක් වැඩපත් වැඩි කරපද අපිට දැන් මේ පාර්ලිමේන්තුවේ වහලා ගහනවා කියනවා. කොච්චර මොනවද වැඩපත් ගහන්නේ කියලා අපිට සංඛ්‍යාලයකට මේකට දෙන්නේ නැහැ. අපි දන්නේ නැහැ මොනවද ගහන්නේ කියලා. හැබැයි බාන් 93ක වැඩපත් ඉවත් කරා කියන හැබැයි ඒවත් අපිට ලැබිලා නැහැ මොනවද කියලා. ඒ නිසා අපි කරුණා කරලා අපි ඉල්ලීමක් කරනවා මේ වැඩපත් ගැසීම නිසා මේ වැඩපත් අය කිරීම නිසා සුළු සහ මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවා ඒ වගේම ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා සියලුම කර්මාන්ත ශාලා වලට විශාල මේ වැඩ අය කිරීම නිසා විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා කියන එක විශේෂම අපි ආණ්ඩුවට කියන්න ඕනේ. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා අපි විශේෂයෙන්ම අපි කියනවා ආදායම්පත් දෙපාර්තමේන්තුවට හොයලා බලන්න. අපි උදාහරණ ගත්තොත් මහා පරිමාණ ව්‍යාපාරිකයෝ වගේම ඕන තරම් පේමන්ට් එකේ ඉන්නවා සාමාන්‍ය ව්‍යාපාරිකයෝ. හැබැයි ආදායම් පත්තු දෙපාර්තමේන්තුව දන්නේ නැහැ ඔවුන්ගේ ඔවුන් කොච්චර අලවියක් කරනවද කියලා. දැන් අපි දන්න ව්‍යාපාරිකයෝ ඉන්නවා වරායේ භාණ්ඩ ආනයනය කරනවා සමාජ කන්ටේනර් 10 15. හැබැයි 100%ක් ඒවට බදු ගහනවද? 100%ක් ඒකට වැට් එක බදිනවද කියන කාරණාවයි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අපි යෝජනා කරනවා මේ ව්‍යාපාරිකයෝ දැන් වැට්ලා ඉන්න ව්‍යාපාරිකයෝ තවත් වැටුණොත් දැන් අපි දන්නවා බුද්ධි ගලණය මේ මොහොත වෙනකොට විශාල ප්‍රමාණයක් අද අපට අහිමිලා තියෙනවා. හැබැයි මේ 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 වැට් එක නිසා ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ මේ රට අතහැරලා යන්න ගියොත් අපි තවත් අනාථභාවයට පත් වෙනවා. අපේ රටේ ඉන්න සේවකයන් විශාල ප්‍රමාණයක් අපි දන්නවා කර්මාන්ත ශාලා වැහිච්ච නිසා විශාල සේවකයන් පිරිසක් අද එළියේ ඉන්නවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා මේ වැට් අය කිරීම ක්‍රමානුකූලව මොකක් හරි හොඳ වැඩ පිළිවෙලකට විශේෂයෙන්ම හොඳ දත්තයන් අරගෙන ඩේටාබේස් එකක් හදලා පුළුවන් ක්‍රමක් තියෙනවා නම් වේගයෙන් මේ වැට් එක ගහන්න පුළුවන් ක්‍රමයක් හදලා දැන් අපි දන්නවා ආනයන භාණ්ඩ මේ වෙනුවෙන් නිදහස් කරලා තියෙනවා විශාල ප්‍රමාණයක්. දැන් පසුගිය කාලේ රටේ ඩොලර් නැති නිසා විදේශ විනිමය නැති නිසා භාණ්ඩ 300 ගණක් තහනම් කරලා තිබුණා. හැබැයි කොච්චර තහනම් කරලා තිබුණත් අපි දැක්කා මේ රටේ කිසිම දෙයක් අපිට නැහැ කියන දෙයක් තිබුණ නැතුනේ නෑ. හැම භාණ්ඩයක්ම තිබුණා. තහනම් කරපු භාණ්ඩ ඕන තරම් තිබුණා. ඒ නිසා ඒ ගෙනාවුවට ආදායම් බදු ගැහුවද ඒ ගෙනාවට වැට් අය කරාද කියන කාරණාව පිළිබඳව අපි සොයා බලන්න ඕන. ඒ නිසා අපි යෝජනා කරනවා විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ ආදායම් බදු දෙපාර්තමේන්තුව හැටියට අපි ඕන යෝජනා කරනවා වැට් එක 10% ගහනවා නම් වැට් එක අය කරනවා නම් ඒකට ක්‍රමවේදයක් හදන්න. වරායෙන් එහෙම නැත්නම් වේගුවෙන් මේ එන හැම භාණ්ඩයක්ම ආනයනය කරන හැම භාණ්ඩයකටම ක්‍රමවේදයක් හදලා ඒ දත්ත එක්රස් කරලා ඒ වැට් බද්ද අය කරගන්න ක්‍රමවේදයක් හදන්න කියන්නේ. එතකොට අපි දන්නවා මේ රටේ ඉන්න හැම කෙනෙකුටම ඒ ව්‍යාපාරික හැම කෙනෙකුට මේ වැට් බද්ද අය කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි අද මේ වැට් බද්ද නිසා අය වෙන්නේ බොහොම සීමිත පිරිසක් බේරලා තමයි පිරිසකට තමයි මේ වැට් බද්ද අය වෙන්නේ. ඒ නිසා ඒ පිළිබඳවත් විශේෂයෙන්ම අපි සිහිපත් කරන්න ඕනේ. ඒ වගේම තමයි මේ වැට් බද්ද නිසා විශේෂයෙන්ම අපි කියන්න ඕනේ භාණ්ඩ ආනයනකරුවන් ඊළඟට භාණ්ඩ වෙළඳපොළට ගෙනෙන අය මේ සියලු දෙනාට මේ වැට් බද්ද අය කරනවා. ඒ නිසා සමහර විට මේ රටේ ඉන්න මිනිස්සුන් නිදාගෙන නැගිටිනකොට නිින්දලත් වැට් එක ගහයිද කියලා අපිට බයක් තියෙනවා. හෙටින් ඉඳ වෙනකොට කිව්වොත් එම IMF එක මේ රටේ දරුවෝ හදන්න එපා කියලා වැට් ගහනවා කියලා මම හිතන්නේ අම්මට තාත්තට මේ ඉන්න පවුල් වලට දරුවෝ හදන්න හම්බෙන්නේ නැහැ මේ වැට් එක නිසා. මොකද දෙමව්පියෝ බය වෙයි දරුවෝ හදන්නේ කොහොමද මේ වැට් එක ගහයි කියලා. එහෙම එකක් අද මේ රටේ තියෙන. මොකද මේ 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 කාරණත් එක්ක ගරු මූලාසනාරට මන්ත්‍රීතුමනි මේක වහලා ගහන්නේ අපි දන්නේ නැහැ. ඒසා අපි ගරු ඇමතුමාට කියනවා කරුණා කරලා ඉදිරිපත් කරන්න මෙන්න මේ භාණ්ඩ ලයිස්තුව. මේකට තමයි වැට් එක අය කරන්නේ. මෙන්න මේ භාණ්ඩ ලයිස්තුව මේ භාණ්ඩ ලයිස්තුවට අපි වැට් අය කරන්නේ නැහැ කියලා අපි ගරු ඇමතුමෙන් අපි ඉල්ලීමක් කරනවා. මොකද අපි දන්නවා රංජිත් සියඹලා අපිට ඇමතුම බොහොම වැදගත් නිහතමානී අමාත්‍යවරයෙක්. එතුමා දක්ෂ අමාත්‍යවරයෙක්. අපි එතුමා පිළිබඳව අපි දන්න නිසා අපි එතුමා ඉල්ලනවා මේක හංගලා ගහන්න නැතුව මේ රටේ ජනතාවට කියන්න කියන කාරණාව.
ගරු මන්ත්‍රීතුමාගේ කාරණාවට අපි තාම පැහැදිලිව කියන්න අවශ්‍යයි සභාපතිතුමනි. මේ වැට් ඉවත් කිරීම අපි අපේ වැට් බදු පන්තරට සංශෝධනයක් ගෙනලා කරන්නේ. ඒ සංශෝධනය කියන්නේ හැම වාරයකම අපි මේ වැට් නිදහසය මොනවටද අපි ඉතිරි කරන්න කියලා තමයි පනතේ සඳහන් කරන්නේ. දැන් මේ අපි අගෝස්තු මාසේ 31 මේ පනත සංශෝධනය ගෙනාවේ. සැප්තැම්බර් මාසේ 9 මේක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරා. ඒක ඉතාමත් පැහැදිලිව තියෙනවා මොනවද මේ පනත ක්‍රියාත්මක මේ සංශෝධන ක්‍රියාත්මක වුණාට පස්සේ වැට් නිදහස ඉතුරු වෙන්නේ මොනවටද කියලා. ඒක ඉතාම පැහැදිලිව හැම අවස්ථාවකම මේක සංශෝධනය වෙද්දී නිදහස ඉතුරු වෙන්නේ මොනවටද කියන එක තමයි පාර්ලිමේන්තුවට අපි ඉදිරිපත් කරන්නේ. ඒක ඉතා පැහැදිලිවම තියෙනවා. ඉතින් මම දන්නේ මේ මතය විතරක් මේක පටලවාගෙන තියෙන්නේ
කියලා. විවාදෙත් තියෙනවා මම තුමා මේකෙන් පස්සේ
ඇමතුමා බොහොම ස්තුතියි. අපි කියන්නේ දැන් මේක අද පනත සම්මත කරලා මේ බඩු මොනවද කියලා දුන්නට වැඩක් නැහැ. අපි කියන්නේ මේක සම්මත කරන්න පෙර සියලු මේක ලොකු දෙයක් නෙමෙයි මුදල් අමාත්‍යාංශයට පුළුවන් ගරු මූලාසනාරුඩ මන්ත්‍රීතුමනි මෙන්න මේ බාණ්ඩ ලයිස්තුව තියෙනවා මේ බාණ්ඩ ලයිස්තුව තමයි වැට් ගහන්නේ
හැමතුමා
ඔය ඇත්තටම 2002 මේ වැට් පනත ගෙනාවේ ඒ අනුව ලංකාවේ සියලුම බාණ්ඩා සේවා වැට්බදු පනතට අයිති වෙනවා දැන් අපිට තියෙන්නේ නිදහස් මොනවද කියලා කියන්නේ. ඉතින් අපි දැන් මේ සැරේ ඔය ගෙනාපු සංශෝධනයෙන් නිදහස් මොනවද කියලා පැහැදිලිව මේ පාර්ලිමේන්තුවට කියලා තියෙනවා. එතකොට ඒකේ අදහස අනිත් සියල්ල වැට්වලට අයිති කියන එක. ඉතින් ඒතර ලක්ෂ ගානක් බඩු තියෙනවා. ඒක වෙනම ලැයිස්තුවක් හදන්න ඕනේ නැහැ මන්ත්‍රීතුමනි. මේක ඉතාම පැහැදිලි.
ඔව්
ඒ කියන්නේ ලක්ෂ ගානක් බඩු තියෙනවා කියන්නේ කරු මූලාසන අරුවට මන්ත්‍රීතුමනි දරුවගේ කිරිපිටි පැකට් එකට ඉඳලා ගහනවා. දැන් අපි
විවාදය
පටන් ගන්නකොට කතා නායකතුමා මූලාසනේ ඉඳද්දි මම අපේ සියබලා පිටිය පැතු වගේ ඇහුවා මේසරේ වැට් ගහන
සභාපතිතුමනි අගෝස්තු මාසේ 31 වෙනි දින පාර්ලිමේන්තු ඉදිරිපත් සැප්තැම්බර් 8 අපි එකතු කළාගේ මත බදු සංශෝධන. දැන් මේක සිංහලෙන් තියෙනවා, මේක ඉංග්‍රීසියෙන් තියෙනවා, මේක දමිළ භාෂාවෙන් තියෙනවා. මේ තුනම එදා ඉදිරිපත් වුණා. මේක පැහැදිලිව තියෙනවා මේ පනත ක්‍රියාත්මක වුණාට පස්සේ මොනවද වැඩබදු නිදහස හම්බ වෙන්නේ කියලා. ඉතින් ඒ නිදහස හම්බ වෙනවට ඇරෙන්න අපි යම් කිසි අවස්ථාවක මේ කාර්යක සභා අවස්ථාවේ තවත් යම් කිසි එකතු කිරීමක් හෝ අඩු කිරීමක් කරොත් ඇරෙන්න අනිත් සියල්ල මේ රටේ වැඩබද්දට අයිති වෙනවා. ඒක අද අලුතෙන් පටන් ගන්න එකක් නෙවෙයි 2002 ඉඳලා මේන කාරණාවක්. ඒක ඉතාම පැහැදිලි. බොහොම ස්තුතියි.
කරු මුලාසන
මන්ත්‍රීතුමා අවසන් කරන්න තව අන්තිම මිනිත්තු දෙක තියෙනවා.
මගේ වෙලාව දෙන්න ඕනේ.
ලක්ෂ්මී කියලා එමුතුවා.
ආබාධිත සහිත කිහිලිකරු දෙකටත් වැට් එක බදිනවා. ඒක තමයි ඇත්ත. මොකද මේ රටේ ආබාධිතෝ ඉන්නවා 115,000ක් විතර ආබාධිත. හැබැයි ඒ සියලු දෙනා රෝද පුටුවට කිහිලිකරු දෙකට ඔක්කොම බදිනවා.
මම ඔබතුමාට අවසාද දෙන්නම් එතුමා මේ මෙතුමයි කතාව ඉවර කළා. I'll finish, I'll give you time.
Right.
කතාව ඉවර කරන්න එතුමා.
ඒ නිසා අවසාන වශයෙන් මට කියන්න තියෙන කරු මූලාසනරු මන්තුමනි මම අර කියප එක තමයි රැයට නිදාගෙන හැර හොට නිින්දෙන් උදේවලට වැට් එක කැවදලා නින්දට හැබැයි මේ රටේ දරුව හදන අම්මට තාත්තට වැට් එක කැවදලා ඒක තමයි කියන්න තියෙන්නේ. ඊළඟ කාරණාව කරු මුලාශ්‍රාණ මන්තුතුමනි විශේෂයෙන් මොරගහකන්ද ජලාශය ආරම්භ කරනකොටම තිබිච්ච කාරණාව තමයි අනුරාධපුර සහ පොළොන්නරුවට ජලය ලබා දීම. හැබැයි අනුරාධපුර මිනිසුන්ගේ අවාසනාවට තමයි මෛත්‍රීපාල සිරිසේන එදා ජනාධිපති ජනාධිපති වුණා. හැබැයි අද ඒකේ ප්‍රතිඵලයක් හැටියට පොළොන්නරුවට ජලය ඉස්සෙල්ලා ගත්තා. හැබැයි අද වෙනකොට තාම අනුරාධපුරයට එන අර උමන් මාර්ගයේ වැඩවත් තාම අවසන් කළා නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරනවා කරු ඇමතුමියගෙන් ඒ වගේම රාජ්‍ය අමාත්‍යතුමාලගෙන් කරුණා කරලා මේ මොරගහගන්ධ ව්‍යාපාරයේ ඒ අනුරාධපුරයේ ජලය ගේන උමන් මාර්ගයේ හැකි ඉක්මනින් අවසන් කළා දෙන්න කියන කාරණාවත් සිහිපත් කරනවා. ඒ වගේම අවසාන වශයෙන් ශේෂයෙන්ම අපි ඉල්ලන්නේ ගරු වාරිමාර්ග මහවැලි අමාත්‍යතුමිය අපි පවිත්‍ර ඇමතුමී තාමත් දක්ෂා මාත්‍යවරියක් අපි විශ්වාස කරනවා විශේෂම 2024 වසරට ශාල මුදල් ප්‍රමාණයක් වාරි මාර්ගය සහ මහවැලි අමාත්‍යංශයත් වෙන් කළා තියෙනවා හැබැයි හරියට කල්මනාකරණය කරලා වාරි පද්ධතිය මහවැලිය හදන්න පුළුවන් නම් අපි දන්නවා හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා අපේ වාරි මාර්ග ලේකම්තුමා ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු හොඳ නිලධාරි මණ්ඩලයක් ඉන්නවා මේ අයත් එක්ක එකතු වෙලා මේ වාරි පද්ධතිය හරි කල්මනාකරණය කරගෙන මේ අවශ්‍ය ටික පහසු මණ්ඩක දෙන්න පුළුවන් වුණොත් අපට පුළුවන් වෙයි 2024 තාමත් හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් කුෂිකර්ම ශේෂයක් හදන්න බොහොම ස්තුතියි වෙලාව
ලබා දුන්නා ස්තුතියි අමතුමා මිනිත්තු
විනාඩිය ගන්න මේ ඉතාම පැහැදිලිව එතුමා බොහොම දක්ෂ තරුණ මන්ත්‍රීවරයෙක් හැබැයි මේ මේ පනත හරියට එතුමා අධ්‍යයනය කරලා නැහැ මේ පනත මම කිව්වා අගෝස්තු මාස 31 අපි ඉදිරිපත් කළේ පාර්ලිමේන්තුවට සැප්තැම්බර් 8 වෙනිදා මේක කියවලා බලන්න 7 වෙනි පිටුවේ 6 වෙනි වගන්තිය මේකේ පැහැදිලිව තියෙනවා වැට් නිදහස් කරන ඒවා අතර કૃතිම අත්පා කිහිලිකරු රෝදපුටු ශ්‍රවණ ආධාරක එවැනි ආධාරක සඳහා වන උපාංග හෝ විකල්තාවයක් හෝ අසක්නුතාවයක් සඳහා උපකාර පිණිස පරිදින හෝ රැගෙන යන මිනිස් සිරුරේ තැන්පත් කරන විශේෂිත උපකරණ අන්ධ තැනැත්තන් සඳහා වූ සුදු සැරේටි බ්‍රේල් යතුරු ලියන යන්ත්‍ර සහ කොටස් බ්‍රේල් ලිවීමේ කඩදාසි බ්‍රේල් යතුරු ලියන පුවරු සහ තත්කාර්ය සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මත එවැනි තැනැත්තන් විසින් ඉල්ලා සිටින සහනේ තත්ත්වය පිළිබඳ සැලකිල්ලටගෙන අමාත්‍යවරයා අවශ්‍යයෙන් අනුමතු කර ලබන සියලුම දේවල් මේ ආබාධිත නැත්නම් සමාජයේ උදව් අවශ්‍ය කණ්ඩායමට අවශ්‍ය සියල්ල නිදහස් කරලා මේ පනතේ පැහැදිලිව තියෙනවා සභාපතිතුමනි මේක කියවන්නයි අවශ්‍ය
ස්තුතියි